Đấy, xoàn. Nidhas dhanave vasare navini maase dhatum vinida binarmasa purapasalosaka poho davase bhavana veda satahana sraddhavanta karunika pinvatne අද පොහෝ දවසේ තමයි කාන්තාවන්ට විශේෂයෙන්ම ශාසන දායාදේ ලැබුණු දවස. කාන්තාව විමුක්තිය හැටියට සලකන්නේ, කාන්තාවන්ගේ විමුක්තියේ දවස හැටියට සලකනවා නම් කෙනෙකුට සුදුසු දවසක් තමයි අද දවස සැලකීම. මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ බොහෝම වෙරවීරිය යොදලා බොහෝම ඉල්ලීම් ඉල්ලලා තමයි මේ ශාසනික පැවැද්ද ලබා ගන්නේ. උපස්ථායක ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ බලවත් ඉල්ලීම මත අවසානයේ ගරු ධර්ම අටක් දේශනා කළ මේ ගරු ධර්මාටට යටත්ව මහන වෙන්න කියලා අනුශාසනා කළා. ඒකට කෙනෙක් හිතන්න පුළුවන්, ඇයි මේ කාන්තාවන්ට මහනකමක් දෙන්න බුදු කෙනෙක් මේ අකමැති වුණේ, අපි මේ බාලයිද කියලා. බාල නිසා නෙමෙයි වෙනතුනේ. මේ කාන්තාවන්ට ගස් යට ඉන්න පුළුවන්ද? බෑනේ. ගෙයක් ගෙයක් ගානේ තනි පංගල මේ පිණ්ඩ පාත යන්න පුළුවන්ද? බෑනේ. විවිධ වයස්තරාත්‍රම් වල අය මහාන වෙනවා, රූමත් අය මහාන වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී විශාල පීඩාවන් වලට පත් වුණා අයකටත්, මේ නිසාසනේ පත් වුණා පින්නතුනේ. ඉතින් අන්නේ දුක් ගැහැට විඳවන්න බැරි කමට තමයි බුදුහාමුදුරුවෝ එපා කියලා මතක් කළේ. එහෙම නැතුව මෙන්න වෙන දෙයකට නෙමෙයි පින්නතුනේ එකම හේතුව බවට පත් වෙන්නේ, කාන්තාවන්ට මේ වැඩේ කරන්න බැහැ. ඒවකට තිබුණු ඒ සමාජය තුළ එහෙම පුරුදු වෙලා ඉඳලා නැහැ. කාගේ හරි යටතේ ආරක්ෂාවක් ලබාගෙන මව්පිය යටතේ හෝ ස්වාමියා යටතේ හැදෙන වැඩෙන මේ කෙනා තනියෙන් අභියෝගවලට මුහුණ දෙන්න දන්නේ නැහැ. තේ යුගයේ දැන් වෙනස් වෙලා, දැන් පන්සලට දාන ගෙනල්ල හම්බෙනවා, ආරක්ෂාව තියෙනවා, දුරකථන තියෙනවා, දැන් දියුණු. ඒ නිසා අද යුගයට එදා තරම් බලපෑමක් නැහැ. ඉතින් නිකම්ම නිකන් නෙමේ පින්නතුනේ, ඒ පැවිද්දත් සමගම ලබාගත්තේ අරිහත් භාවය. වඩ වඩා ධර්මය ශ්‍රවණය කරන්න තමයි පින්නතුනේ ඒ කාලේ මේ මහාන වෙන්නේ. මහාන වෙලා බුදුහාමුදුරුවන්ගේ පස්සෙන් යනකොට තමයි වැඩිපුර බණහන්න ලැබෙන්නේ, වැඩිපුර භාවනා ආදී සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ නිසයි. ඉතින් බලනකොට අද ඒ අතින් බලනකොට හරි පින් බරයි. අද ඈත අන්තර්ජාලයනුත් ශ්‍රවණය කරනවා, බලනවා, මෙතන ඉඳගෙනත් අහනවා, ගෙදර ගිහිල්ලා ඒ CD පෙන් ඩ්‍රයිව් පාවිච්චි කරමින් අහන්න පුළුවන්කම ලැබෙනවා අපේ පින්නතුන්ට. අනුශාසනා නම් කොතෙකුත් කරන්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ. නමුත් ඒ අනුශාසනා තුලින් මතින් ඔබේ මනසට උත්තරයක් ලැබෙනවද නැද්ද කියන එකයි අපි නිරන්තරයෙන්ම බලන්න ඕන. අපි මේ ස්ථානය හදවතට බණ කියන ස්ථානයක් හැටියට සලකන්නේ තමන්ගේ හිතට කතා කරන තැනක් හැටියට සලකන්න ඕන. හිත තියෙන්නේ සෑම විටම පින්නතුනේ තමන් දකින කොටසේ නෙමෙයි, නොදකින කොටසේ. උදාහරණයක් පින්නතුනේ අපි කියතොත් දැන් ඔබ පුඩු උඩ වාඩි වෙලා ඉන්නවා. එතකොට කොහෙද හිත තියෙන්නේ? හිත තියෙන්නේ පුඩුව යට. එවනම් ඔබ මෙතෙක් කාලයක් බලලා තියෙන්නේ, දැකලා තියෙන්නේ හිත නොවේ. එහෙනම් හිත නොවේ දැකලා තියෙන්නේ මෙතෙක් කාලයක්. වෙන පරිබාහිර දෙයක් තමයි දැකලා තියෙන්නේ. දැන් හාමුදුරන් වහන්සේ වැඩ ඉන්නවනේ වේදිකාව. එතකොට හිත කොහෙද හාමුදුරු බලන්න ඕන නම් බලන්න ඕන. හිත තියෙන්නේ වේදිකාව යට. දැන් අපි ඊයේ දවසේ අද දේශනාවට සූදානම් කටයුතු කරා. පිරිසුදු කිරීම, මේ සද්ද විකාශන යන්ත්‍ර ඔය හදලා, ඔය කැඩිච්ච බුක් අඩු මුඩු හදලා ඉවරලා අලුත් වැඩියා තත්ත්වයක් කළා. ඉතින් කරනකොට මං ඒ පුතාටත් කිව්වේ මේ වේදිකාව යටනම් අපි අවුරුදු දැන් පහකින් විතර අතු ගහලා නැහැ කියලා. ඔබේ ඔබටත් තියෙන ආත්මීය වේදිකාවක්. ඔබලත් තියෙනවා ආත්මීය වේදිකාවක් තියෙනවා. ඔබේ වේදිකාව උඩ රඟ දක්වනවා, රඟපානවා. ඒක තමයි වෙන්නේ. එහෙම නේද? ඒ වේදිකාව යට ඉඳන් ගොඩක් දේවල් ගැන ඔය කතා කරනවා, කියනවා, බලනවා. දැන් හම්දුරුත් ගොඩාක් දේශනාවල් පවත්වන වේදිකාව උඩින්ද වේදිකාව යට. නෑ, ඒක තේරුම් අරගෙන හරි කියනවනේ නේද ඔයත්තන්ට? ඒ නිසා කල්පනා කරලා බලන්න වෙනතුන්. තමා දෙස බැලීම, තමා දෙස බැලීම. ගොඩක් කලාවට ඉතින් මේ සමහර අයට වර්ධන තැන තමයි දේශනයට ගිහිල්ලා ඉතින් දේශකයා හරි දේද වැරදි දේද කියලා බලාගෙන ඉන්නෝ කියන්නේ. මේ දේශකයා හරි දේද වැරදි දේද කියලා විනිශ්චය කරන්න තමන් අහලා බලන්න ඕන. මම හරි දැනුමුත් එක්කනේ. දැන් දේශකයා හරි දේද වැරදි දේද කියලා කියන්න කියලා දැනගන්න යා සෑහෙන දැනුමුත් එක් වෙන්න බෑ. ඔව්, එහෙම තමයි කවුරුත් හිතන්නේ. තමන් හරි දැනුමුත් එක්. මම බුද්ධ සාහසනෙම දන්නවා. ඈ ඔව්, බුදුහාමුදුරන්ගේ බුදුවදම් දේශනා ඔක්කොම දන්නවා. ප්‍රකෘතිත් දන්නවා, විකෘතිත් දන්නවා, අට කතා දන්නවා, අටුවා ටීකා ටිප්පණි කියහලා දෙන්නේ. මම දන්නවා හරි දේ වැරදි දේ. ඕකට තමයි කියන්නේ පින්නතුන් ගොංකම කියලා කියන්නේ. වෙන දෙයක් නැහැ. ඒ නිසා මේ වැඩේ කරන්න නැතුව කිසියම් දේශනයකට ගිහිල්ලා තමන්ගේ හිත ජය ගන්න උත්සාහ කරන්න. රහතුන් මනින්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුට විතරයි. මාර්ගඵලලාභියෙක් හරි මැනගන්න පුළුවන් තවත් මාර්ගඵලලාභියෙකුට විතරයි. උදාහරණයක් ඇරෙද්දොත් වෛද්‍යවරයෙක් හඳුනගන්න පුළුවන් තවත් ඒ වගේ හොඳ වෛද්‍යවරයෙකුට විතරයි. ඒ නිසා වෙන් අපේ පින්තුන් කාලය නාස්ති කරන්න නැතුව තමා පිළිබඳව අව්‍යාජව ගවේෂණය කරලා තේරුම් ගන්න මහන්සි වෙන්න. නිකම් මේ දේශගුය මැන මැන ඉඳලා අපිට වැඩක් වෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ උස පළල. ඔබත් රඟ දක්වන්න වේදිකාවත් සහදාගෙනද ඉන්නේ කියලා බලන්න. හොඳට බලන්න විදර්ශනා කරලා. දෘෂ්ටිය මත තමයි රඟ දක්වන්නේ. සංකල්පනාව මත තමයි රඟ දක්වන්නේ. පුහුදුන් සත්වයාට හැම පැත්තක්ම පේන්නේ නැහැ. හැම විටම එක පැත්තක් අන්ධකාරයි. තේරුණා නේද? පුහුදුන් සත්වයාට හැම පැත්තක්ම පේන්නේ නැහැ. උදාහරණයක් දැක්කෝ. දැන් මේව මම අවබෝධයෙන් කියන දේවල්. මේව පොත්වල නැහැ. පොත්වල හොයන්න එපා. පොත්වල සමාන නැහැ. මේක නව දර්ශනයක් කියලා කියන්නේ ඒකයි. පෙර ඇසූ නැති දහම් කොච්චර හරි ඇහෙන්නට ඉඩ තියෙනවා. දැන් ජීවිතේ ගත්තත් ඔබට වැඩි අවධානයක් යොමු නොකලට ඔබට සෑම විටම ඔබේ පිටුපස පේන්නේ නැහැ. ඒත් ඔබ පිටුපසට නොපෙනෙන බව අවබෝධ කරගන්නෙත් නැහැ. දැන් ඕන දැන් තමයි කල්පනා වුණේ ඇත්තනේ අපෝ පිටපැත්ත පේන්නේ නැහැ නේද මට කියලා. පේනවද? මේ අවධානයක් තිබුණේ නැහැ. තිබුණේ නැහැ. අපිට මේ ඇස් දෙක පේන පැත්ත අරගෙන කැරකි කැරකි ඉන්න නිසා අනේ මේ ඉන්න ඉරියව්වෙම මට පිටිපස්ස පේන්නේ නැහැ. පිටිපස්ස කියන ඇද කරනවද දන්නේත් නැහැ. අං අල්ලගෙන ඉන්නවද දන්නේත් නැහැ. හාමුදුරන්ට ඇඟිල්ලෙන් පෙන්නල මොනව හරි කියනවද දන්නෙත් නැහැ. සමහර අය එහෙම කරනවා. ඇඟිල්ලෙන් පෙන්නල කියන මොලේ හොඳ නැහැ මෙයාගේ මෙහෙමයි කියලා කියනවා. දැන් ඔන්න නොපෙනෙන පොඩි පැත්තකට පොඩි අවධානයක් යොමු කළා. ඔය දේම හොඳට තේරුම් අරගෙන ඔය දේම අපේ මනස ඇතුලේ අපේ ආධ්‍යාත්මය ඇතුලේ තියෙනවද බලන්න. තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. ආධ්‍යාත්මය තුල නොපෙනෙන පැත්තක් තියෙනවද Tamanට? ඒ නොපෙනෙන දිසාවටම හැරිලා බලන්න වෙනවා. නොබලපු දිසාවටම හැරිලා අපි බලන්න වෙනවා. ඒක තවත් විදිහකට මෙන්න මෙහෙමත් වෙනතුන්ට කියලා දෙන්නම්. තේරෙන්නේ දන්නේ නැහැ. තේරු නැති වුණාම ඉතින් ඒකේ වැරදිකාරය මමනේ. උපදේශකයා තමයි වැරදි ඒකේ. තේරෙන්නේ නැතිනකොට පින්තුනි Tamanට කවදාවත් පිටුපසින් කරදර බාධක පීඩා පැමිණියේ නැහැ. සියල්ල පැමිණියේ ඉදිරියෙන්. ඉදිරිය කියන්නේ අපේ මේ ඉන්ද්‍රයන් යොමු වෙලා තියෙන පැත්ත. මේ ඉන්ද්‍රියන් යොමු වෙලා තියෙන පැත්තෙන් තමයි අපිට ජීවිතේ පුරාම කරදර බාධක පීඩා පැමිණියේ. පිටුපසින් කවදාවත් අපිට කරදර බාධක ප්‍රශ්න පැමිණියේ නැහැ. ඒක ඇත්තද? ඒක සත්‍යද කියලා තමම බලන්න. අපි ඉස්සරහට ගමු. කවුරු හරි සාකච්ඡා කරන්න සුදුසු කෙනෙක්. එතකොට ඒ ගොඩක් වැදගත්. කවුරුත් හිත තේරුම් ගන්න මහන්සි වෙන අයනේ ඉන්නේ. කවුද කැමති? ඔය පුතා ඉන්න බලන්න. ඔය රවුල වවුල ඉන්නවා මෙතෙන්ට. භාවනා වැඩසටහන් කීයකට සහභාගී වෙලා තියෙනවද පුතා? පහකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ගෙදර ඉඳන් අහලක් තියෙනවද? අහලක් තියෙනවා. හොඳයි. භාවනා වැඩසටහන් වලට සහභාගී වීමේ අරමුණු හිත එකඟ කරගන්න. හිතේට සහනශීලීත්වයක් ළඟා කරගන්න ලබා ගන්න කියලා. අපේ මේ ලෝකේ හොරකම බොරුවක් කරන්න බැරි එකම තැන කොතනද? සිත. අපි කරන දෙහි ඒ ස්වરૂපය අපිට දනවනවා. එහෙමද නැද්ද? යමද්ද කරන්නේ ඒ ස්වરૂපය, ඒ වේදනාව අපිට දනවනවා. ආන්න එතනින් තමයි බුදුහාමුදුරුවෝ හොඳ වැඩ නරක වැඩ බෙදා ගන්න කියලා කියන්නේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා. ඒ කරන ස්වභාවයට අනුව ඒක ඒ විදිහටයි ඒක වෙන්නේ. නේ? තමන්ගේ කර සිත සකස්න විදිය. එතකොට අපි මොකද කරන්න ඕන? හැමතිස්සෙම හිත දිහා බලලා නරක ස්වභාවයකින් යමක් අපිට දැනෙන්නේ නැති වෙන විදියට අපි වැඩ කරන්නට වග බලා ගන්න ඕමනයි. හොඳ ස්වභාවයකින් තියෙනවා. එතකොට අපි ඒකට කියනවා අකුසල් දුරු කරලා කුසලය වඩනවා. ඊළඟට ඒ හිත රැක ගන්න ක්‍රමය. අපිට මේ සිත අභිභවා යන්න ඕමනා කරනවා. මන්ද කරන්න ඕන අපි මේ සිත අභිභවා යන්න ඕන. මේකට කියනවා ඉන්ද්‍රිය විෂය ඉක්මවනවා කියලා කියනවා. සිත අභිභවා යනවා. සිත අභිභවා යෑමට තියෙන බාධකය තමයි, පළවෙනි බාධකය තමයි ස්වකීය ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය. මේ ලෝකෙ කවුරුත් දන්නේ නැහැ මේ ලෝකයේ පළමු බැඳීම තමයි තමාට තමා බැඳීම. දැන් මව කුසේදී සිද්ධ වෙච්ච දේ පළමු බැඳීම තමයි තමාට තමා බැඳීම. ඒක තේරෙනවද බුදේ? ඔව්. ඒ වගේම ප්‍රබල බැඳීම ඒකත් තමාට තමා තියෙන බැඳීම. ඊට පස්සේ ඒ හරහා තමයි තමා කියන පුජ්‍යලයා අනිත් දේවල් වලට බැඳෙන්නේ. ඒක තමයි ස්වභාවය. ඒවල තමාට තමා බැඳුණු තරමට ඒ බැඳීම් තුල තියෙනවා අපේක්ෂා බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු අපේක්ෂා තරමට ලෝකයට බැඳෙනවා. මේ සිහිනේ අවුරුදු කීයද දකින්න පුළුවන් මිනිස්සෙකුට? දැන් මේ පුතාට තේරෙනවා. දැන් මේ පුතාට පොඩි වියෝදුකකුත් තියෙනවා. තමන්ගේ මල්ලි හදිසි තත්ත්වයකින් නැති වුණා. එතකොට ඒ දුක තියෙනවා මේ පුතාට. හොඳටම තේරෙනවා. දැන් අපිට මේ ඔක්කොම සිහින ඔය ඕන දෙයක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙන අවුරුදු 100කට වඩා අඩුවේ. එහෙම නේද? දැන් අපි කොච්චර ලෑස්ති වෙලා හිටියත් අපි කවුරුත් 2100 රචින්නපත් වෙනවා දකින්න. ඔව් නැහැ. එදාලත් අර 2000 ලැබනකොට ආකාශයේ මේ ගිහිල්ලා පත්තු ගොල්ලා හරි ජයට ලැබුණේ. ඒ වගේම තමයි තව සියවසක් ආරම්භ වෙනවා කියලා ලොකුවන සමරයි. අපි කොහෙද ඉන්නේ? අනේ සොහොන් කොත්තියේ වැනි වැනි තේරන්නේ. දැන් ඔබේ තියෙන දෘෂ්ටිමල්ල තවදුරටත් ඔබට තියාගෙන ඉන්නේ හිතෙනවද ඔය කතන්දරේ හරියට තේරුම් ගත්තාම? ඈ හිතෙන්නේ නැහනේ. හිතෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. හිතෙන්නේ මොනවද මේ තියාගෙන ඉන්න දෘෂ්ටිමල්ල? ඒ මරණ සතිය, මරණානුස්මතිය ශනිකව ඇති කළා අපිනතුන්ට. එක නම් කී කී කරන්නේ. නමුත් ඒක මේ මොහොතේ ඇති කළා. ඒක අපේ මමත්වයේ පුතේ ඉවර කරනකම් අපිට කිසිම තැනක සැනසෙල්ල නැහැ. සියලු දුක් ගැහැට වේදනාවන් වලට හේතුව බවට පත්වන්නේ තමා තුළ තියෙන මමත්වයයි කියල තමන්තාම තේරුම් ගත්තද නැද්ද දන්නේ නෑ. හැබැයි විමසුන් රුවණින් බැලිය යුතුයි. ආන්න ඊට පස්සේ ලෝකයෙන් සැනසීම හොයනවට වැඩිය තමන් යොමු වෙනවා තමන් දිසාවට. තමන් දිසාවට යොමු වෙලා තමන්ගේ මමත්වයේ දුරු කිරීමෙන් තමන් සැනසීම ලබනවා. මමත්වයේ අයින් කරන්න කෙනෙකුට ලැබුණොත් ඒක සුන්දර අත්දැකීමක් බවට පත් වේද? නෑ පින්නතුනේ. ලෝකේ ඉහළම බැඳීමක් තියෙන කෙනෙක්ව අත්හැරලා යන්න කිව්වොත් එහෙම ඒ බැඳීම අත්හැරලා යන එක ලේසි. මව පියා අත්හැරලා යන එක ලේසි. තමන්ගේ ස්වාමියා භාර්යාව අත්හැරලා යන එක ලේසි. දරුවෝ අත්හැරලා යන එක ලේසි පින්නතුනේ. තමාව තමා අත්හැරලා යන එක අමාරුයි. මේක සමහර අය කියනවා ස්වාමීනි ලණුවකින් තද කරලා වෙලලා මිරිකනවා වගේ තේරෙනවා කියනවා. ඒකට හේතුව මොකද? තමාට තමා ඒ තරම් ඝන බැඳීමක් තියෙනවා. මේකට කියනවා ආත්ම සෙනෙහය කියලා. ලොකු සෙනෙහසක් නේ තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? ආත්ම සෙනෙහය. ලොකු සෙනෙහසක් තියෙන්නේ. ඉතින් අපි බලන්න ඕන ගණනය කළ මේ සෙනෙහස තියෙන්නේ මේ මොකටද? මොකද්ද මේ ආත්මය කියලා අරගෙන තියෙන්නේ? මේ ආත්මය කියලා කතා කරන්නේ කවරකටද? මොකද්ද උත්තරය අපිට හම්බෙන? ඔව් සතර මහා භූතයෝ ටිකක් හදලා ඒකට මමයි මගේ කියලා රැවටිලා ඒකට ආරූඪ වෙලා කියනවා මම මගේ කියලා. මා දකින්නේ තමන්ට අයිති නැති ඉඩමකට හොරෝප්පුවක් හදාගෙන නඩු කියන පුජ්‍යලෙක් වගේ. කලාතුරකින් එහෙම මිනිස්සු ඉන්නවා. නමුත් හැම මිනිස්සෙක්ම ජීවිතේ කරන්නේ තමන්ට අයිති නැති ඔප්පුවක් තහවුරු කරගන්න ජීවිතේ පුරාම නඩුවක්. තමන්ට අයිති නැති ඔප්පුවක් අයිති කරගන්න ජීවිතේ පුරාම නඩුවක්. අපි හැම මොහොතකම අපේ මනස නිදහස් වෙන්නට ඉඩ හරින්න ඕන, විවෘත කරලා තියන්න ඕන. අපිට මේ සමාජය තුළ නම් නිදහස් වෙන්න බැරි වෙලා තියෙනවා විවිධ ස්වභාවයන් නිසා. ඒ නිසා ගේට්ටු දාගෙන, ඉබ්බ දාගෙන, දොරවල් දාගෙන, ලොක් කරගෙන අපිට ඉන්න වෙලා තියෙනවා. ඒත් අපිට ස්වභාව ධර්මයට නම් අපේ සිත විවෘත කරන්න ප්‍රශ්නයක් නෑ. ඒ විවෘත කළාම එයින් ගලාගෙන එන්නේ යහපත් දේ. නරක දෙයක් නම් ගලාගෙන එන්නේ නෑ, යහපත් දෙයක් තමයි ගලාගෙන එන්නේ. නිසා ලෝකෙට නම් අපිට අමාරු. නමුත් ස්වභාව ධර්මයට අපේ හිත විවෘත කරන්න පුළුවන්. ඊට පස්සේ අපහසු නැහැ, අල්ලගන්න ඕනේ නැහැ. ස්වභාව ධර්මයෙන් අපි ඉගෙන ගන්නේ සත්‍ය. අපි අපිට උගන්වනවා නම්, අපිට කවුරු හරි උගන්වනවා නම් ඒ උගන්වන්නේ සත්‍ය. හොඳට මතක තියාගන්න, ඔබ ඔබටම උගන්වනවා නම් ඒ උගන්වන්නේ අසත්‍ය. ඔබට කවුරුන් හව උගන්වනවා නම් ඒ උගන්වන්නේ ඔව් අසත්‍ය. යාගේ දෘෂ්ටිය, යා ඉගෙන ගන්නේ උගන්වන්නේ හැබැයි ස්වභාව ධර්මයේ අපිට පාඩම් උගන්වනවා නම් ඒ උගන්වන්නේ මොකද්ද? පරම සත්‍ය. එහෙමනම් ඔබේ සැබෑ ගුරුවරයා කවුද? දහම. දහම කොහෙද තියෙන්නේ? ස්වභාව දහම, පළමු දහම, පළමු ආගම ලෝකේ තියෙන පිරිසුදුම පවිත්‍රම නිකලැල්ම නෙවැරදිම සත්‍යවාදීම එකම දහම, පළමු දහම ස්වභාව දහම. ඒක නේද? අපේ මේ ඔක්කෝම ආගම් උපදින්න කලින් දැන් බුදුහාමුදුරුවෝ 2600 ගාන අනිත්‍ය 2000 තාම ගානයි අනිත්‍ය මේ ඔක්කොම අවුරුදු 3000ක් 4000ක් නෑ 5000ක් නෑ ඔය ඔක්කොම ආගම් වලට. එතකොට මේ හැම දෙයකම කලින් තිබුණු දහම මොකද්ද? සෝබා දහම. එනවා ඔබ තේරුම් ගන්න ඔබේ මනස, ඔබගේ ජීවිතය, ඔබගේ ඉඳුරන් සෝබා දහමට විවෘත කරන්න. ඔර කෙනෙක් හිතන්න පුළුවන් අපි සෝබා දහමට විවෘත නැද්ද? නැහනේ. ඔබ ඉන්නේ පුජ්ජලවාදේ. මොකද්ද පුජ්ජලවාදේ? කවුද පුජ්ජලයා? තමන්. තමන්ගේ මතවාදයේ, සංකල්පයේ, දෘෂ්ටියේ තෙරපෙමින් වයසට යනවා. ඇත්තද නැත්තද කතාව? ඒක නේද වෙන්නේ? හරි. ඊළඟට පුජ්ජලවාදයට හෝම ඉන්න ගමන් ඉතින් මොකක් හරි තව වටපිටාවෙන් පරම්පරාවෙන් හම්බෙලා තව දෘෂ්ටි ටිකකුත් හම්බෙනවා. දැනනේ දෘෂ්ටි ටික හම්බ වෙනවා. ඔන්න ඉතින් ඒ ටිකක් දාගන්න තව මදු පාඩුවට. ඒ ටිකක් දාගෙන මදු පාඩුවට දැන් ඉතින් විඳවන්න තමයි තියෙන්නේ. දැන් කියලා දෙන දහමක් නෙමෙයි ඇත්තටම මෙතන තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කරන්නේ තමන් තේරුම් ගන්න ඕන දහම. තේරුණාද? මම ඔබට තේරුම් ගන්න මම හොද්ද තියලා තියෙනවා ඔබට රස බලන්න. ඇත්තටම හොද්දේ රස බය තේරෙන්නේ නැතිනොත් අපි මොකද කරන්නේ? එවැනි දෙයක් අපි අනිත් කෙනාට තියලා දෙනවා මේක බලන්න මේක රස ඇතිද කියලා. රස හොඳයිද බලන්න. ආන්න ඒ වගේ දෙයක් මේකත් ඒ වගේ රසයක් වගේ දෙයක්. නිවන් රසය, නිර්වාණ රසය, නිර්වාණ ධර්මයේ ඇත්තම මේක කියලා දෙන්න බැරි නිසා මම නිරන්තරයෙන්ම ඔබට දෙනවා මේක රහ බලන්න කියලා. පටලව ගත්තොත් අමාරුයි. හරියට තේරුගත්තොත් පුළුවන්. තේරෙන්නේ? සමහර මැහුම් වර්ග තියෙනවා. ඒ මැහුම් හරියට තෝරගත්තාම මම මැහුම් ටක් ගාලා ලියාගෙන යන්න පුළුවන් එදගෙන. වටලවා ගත්තොත් ලියා ගන්න අමාරු වෙනවා. මේ සරල දෙයක් කරන්න තියෙන්නේ තමයි විවෘතව ධර්මයේ ඇසීම, විවෘතව ගවේෂණය කිරීම. වෙන මේ විවෘතභාවය නෑ ගොඩක් අය ළඟ. මොකද්ද නැත්තේ? විවෘත භාවය නැහැ. ඔන්නෝකයි පළවෙනි බාධකේ. මොකද විවෘත වුණොත් ඇත්තට මුහුණ දෙන්න වෙනවා. ඒකයි දෙන එකම සාධක. එකම ප්‍රශ්නේ ඔච්චරයි. විවෘත වුණොත් ඇත්තට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මං අහන්නේ බුදුහාමුදුරුව ඔබගේ සිතට ඇතුල් වුණොත් ඔබේ සිතේ හැම තැනක්ම බලන්න බුදුහාමුදුරන්ට ඉඩ දෙනවද? එහෙමත් නැත්නම් අප්පිරිය නැතුව හැම තැනක්ම බුදුහාමුදුරන්ට පෙන්වන්න පුළුවන්ද? බෑනේ, සමහර ඒවා වහලා දාලා තියෙනවද? සමහර කාමර ඔබේ නිවසට බුදුහාමුදුරුවෝ ඇතුළු වුණොත් ඔබේ හැම නිවසක්ම කාමරයක්ම හැම තැනක්ම විවෘතව පෙන්වන්න පුළුවන්ද? ඒක නම් කොහොම හරි පෙන්න ගනි. නමුත් ඇත්තටම ඔබේ සිතේ ආන්නේ ඒක තමයි. ඒ ස්වභාව ධර්මයට ඔබේ හිතේ හැම තැනම සැරිසරන්න ඉඩහැරිය නම් අන්න එතන තමයි විවෘත භාවයේ තියෙන්නේ. තේරුණානේ? එතකොට මොකද කරන්නේ? අමාරුවෙන් විවෘත කරනවා අපි. පොලිසියෙන් පැනනවා කියලා හිතමු, කියනවා මේකත් අරින් මේ කාමරෙත් අරින්. දැන් ඔය සර්ච් එකක් එහෙම කරනකොට ඉතින් එයා වහලා තියෙනවා, ඉතින් හැම එකත් අරින් කියලා කියනවා. ඉතින් ඔබලත් මේ අවස්ථාවේ සැබෑ සත්‍ය තේරුම් ගන්න ඇවිල්ලා නම් ඉන්නේ. හරි, එහෙනම් පුතා ඔයා වහලා තියෙන ඒ කාමරෙත් අරින්. මොකටද කියලා හෝ කියන්න පිරිසුදු කරලා දෙන්න. දැන් ඔය නිවෙස් වලට ආයතන වලට එනවනේ ක්ලීන් කරන කණ්ඩායම් ඉන්නවනේ. ඒගොල්ලෝ ආවම අපි මොකද කරන්නේ? දොරවල් හැරලා දෙන්න ඕන ක්ලීන් කරන්න. නැත්නම් ඒ මිනිස්සු එළියෙන් ක්ලීන් කරන්න. ගෙදර ක්ලීන් කරන්න නම් ගෙදර හැරලා දෙන්න ඕන. එතකොට ඔබේ මනසේ ඔබ වහගෙන ඉන්නවා නම් කොහොමද බුදුහාමුදුරුවෝ ආවත් පිරිසුදු කරන්නේ? බුදුහාමුදුරුවෝ ධර්මය කරන්නේ අපේ සිත පිරිසුදු කරන එක. එතකොට අපි ලොක් කරලා කරන හිටියෝ. ඔය එහෙමත් ගෙවල්වල තියෙනවා මේ කාමරේ ඇරෙන්න අනිත් ඔක්කොම ක්ලීන් කරන්න. එහෙමත් දෙනවනේ නේ ඒ වගේ. ඒ වගේ ඔබටත් තියෙනවද එහෙම? එහෙම තැනක් තියාගන්න එපා. එතකොට එතන ඔබේ දුක් රැස් වෙන්නට ඉඩ තියෙනවා. බුදුහාමුදුරන්ට තථාගතයන්න් වහන්සේ කියන වචනේ පාවිච්චි කරේ උන්වහන්සේ ස්වභාව ධර්මයේ. ඔව්, ශාස්ත්‍රුන් වහන්සේ ස්වභාව ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙම නැතුව මේ බුදුහාමුදුරු කියන ලේබලයක් නැහැ. ඉතින් අපි ශාස්ත්‍රවරු ලොකු කරගන්නේ හදන්නේ. හැම කෙනාටම තම තමන්ගේ ආගමේ ඉන්න ශාස්ත්‍රවරේ අනිත් ශාස්ත්‍රවලට වඩා මොකද හිතන්නේ? ශ්‍රේෂ්ඨයි කියලා තමයි හිතන්නේ. නමුත් ඒ ඇත්ත සැබෑ ශාස්ත්‍රවරු නම් ඒ ඇත්ත කෙනෙක් පුජ්‍යලයක් හැටියට පෙනී හිටපු අය නෙමෙයි. අපි නිකම් පුජ්‍යලයක් ආරූඪ කළා නේම් එකත් එක්ක. මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ, මේ ඉන්නේ ජේසුස් වහන්සේ, මේ ඉන්නේ නබිතුමා, මේ ඉන්නේ ශිවා, මොකක් හරි කවුරු කවුරු හරි කියනවා. ඒ නේම් එකයි රූපේ දාගෙන අපි ආගමික ශාස්ත්‍රවරය ලොකු කරන මිනිස්සු වලේ. දැන් බෞද්ධයෝ තියෙනවනේ බුදුහාමුදුරු ලොකු කරන්නයි හදන්නේ. බුදුහාමුදුරු ලොකු කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු ඔක්කොම කරගෙන ආවරයි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ දකින්න නම් ධර්මයේ දකින්නම ඕන. එහෙනම් ඉතින් ධර්මය නොදක ඕ ශාස්ත්‍රවරයා කරේ තියන් යනවා, බිම ඇද යනවා, අලි පිට තියන් යනවා, අලි යට තියන් යනවා, අලි ගුලප්පු වෙනවා. අනේ බව නේද? දැන් බුදුහාමුදුරුවෝ නිලමේ බිම, අර විටි ගහලා ඩොම් ගන්න. දැන් ඔය කරඬුවත් එක්ක තියාගෙන ඇත්තට ඉතින් බුදුහාමුදුරුවෝ කියන ඕකත් දවසක පෙල්ලන්න ඉඩ තියෙනවා යාලියේ. ඒක තමයි කරන්නේ. ඒක නෙමෙයි තමන් තමන් බොහොම මැදහත්ව බලන මේ කාටවත් දොස් කියනවා නෙමෙයි. ජීවිත අවබෝධය කරගන්න නැතුව අපි මේ කරන වත් පිළිවෙත් වන්දනා නමස්කාර මහා උත්සව වැඩක් නැහැනේ. තමන්ගේ ඥානය දර්ශනය වැඩෙන්නේ නැතුව මේ වැඩක් නැහැ. ප්‍රතිපත්ති ඥානයෙන් තොර ප්‍රතිපත්තිය පුස් හරිම හිස් පේනද? අපි සෝබාදහමේ හුස්ම ටික ගන්නව නම් ඇයි අපිට බැරි ස්වභාවික වෙන්න? ඒ හුස්ම ටික අපේ මේ ඇතුළට ඇතුල් වුණාම අපි හිතනවද අහවල් තැනට නම් නොයා අහවල් තැනට විතරක් ඒක ගමන් කරත්වා කියලා? නෑ, අපි හුස්ම පොදක් ගන්නේ මුළු ශරීරයේම ඒක ගමන් කරන්න. ඒ වගේම පිනතුනේ අපේ ආධ්‍යාත්මයට ගන්න අරමුණත් ස්වභාව ධර්මයක්, අපේ චින්තනයේ අපේ දර්ශනයේ දෘෂ්ටියේ තියෙන ඕනම තැනකට ගමන් කරන්න විවෘත කරන්න. අන්න ඒකට කියනවා පුජ්‍යලත්වයෙන් තොර. පොදුයි කියන එක නෙමෙයි. දැන් මිනිස්සු පොදු ස්ථාන කියලා දාගෙන තියෙනවා. ඒ පොදු කියලා දාගත්තාම ඉතින් මේ මිනිස් කොට්ටාසෙට විතරයි. කියන්නේ අපිට විතරක් පොදු. එතකොට මේ මුළු සබහා ධර්මයටම විශ්වයටම පොදු තැන. සබහා ධර්මයටම මුළු විශ්වයටම පොදු තැන. ඔබේ සිතේ තනන්න. ඔය ඔබ කියන වචනේ පාවිච්චි කළාට ඇත්තටම ඔය වචනයට හිස් තැනක් තියාගන්න. ඔබ, මම, ඔබගේ වගේ වචන පාවිච්චි කරනවා. ඒත් හැම මොහොතකම මෙතන හිස් තැනක් තියෙන්නේ කියලා මතක තියාගන්න. හිස් තැනක් කියලා කිව්වට කතා කරද්දී ඔබ තේරෙන්නේ නැහැ. ලියද්දී නම් හිස් තැනක් කියලා ලියන්න පුළුවන්. කතා කරද්දී හිස් තැනක් කියලා තමයි කියන්නේ දේශනා කරන්න. මෙන්න මේ ආකාරයට අපි මේ දහම තේරුම් ගමු පින්නතුනේ. එක පුජ්‍යලයකට තැන් තැන්වල ගෙවල් සහිත ඉඩම් 6ක් තියෙනවා. ඒ කියන්නේ ඉඩම් 6 කියන්නේ අපේ මේ සයදුරා. ඒ ඉඩම් 6ක් තියෙන මිනිස්සයා ඒ ඉඩම් සහ ගෙවල් 6ක අයිතියත් එක්ක හුස්ම ගන්නවා. පහළ හෙලනවා. එක තැනක වාඩි වෙලා ස්වර සංචාරයක් ගිහිල්ලා ගල් තලාවක වාඩි වෙලා එයා හුස්ම ඉහළට පහළට හෙලන්නේ. එයා එතන ඉඳගෙන ඉන්නේ කීයක අයිතිකාරයෙක් කැටියටද? ඕ, මට ගෙවල් 6ක් ඉඩම් 6ක් තියෙන පුජ්‍යලයක් කැටියට හුස්ම ගන්නවා ඉන්නවා. දැන් අපිට හොයා ගන්නත් පුළුවන් ස්වභාවයෙන් මෙයා වතු පිටි වැවිලි කරුවෙද්ද ඉඩම් හිමියෙද්ද කියලා. එන්න එයා ඒ විදිහට හුස්ම ගන්නවා. මේ ඉඳුරන් 6 තමයි කිව්වේ ඉඩම් 6. තව එකෙනෙක් ඉන්නවා, එයාට ලෝකෙ එක ඉඩමක්වත් නැහැ. හැබැයි ඉඩමකට ආසාවකුත් නැහැ. ඔන්න ඔකයි වැදගත් වෙන්න ඕන. නැත්නම් ඉඩ නැති අය ඉන්න ඉඩම් වලට ආසයි. එතකොට නිදහසකුත් නැහැ. අර ඉඩම් තියෙන කෙනාට වඩා ඕ හපන් වෙනවා ඒක. ඉඩමකට ආසත් නෑ, ඉඩමකුත් නෑ. එයත් හුස්ම ගන්නවා. පාලයලනවා. දැන් වඩා නිදහසින් වඩා බැඳීම් වලින් තොරව වාසය කරන්නේ කවුද? අර ඉඩම් හයක් නැති, ඒ වගේම ඉඩම් හයක් නොපතන. එන්න මේ කාරණෙත් වැදගත්. නැති වුණාට බඳි නොපතන්නත් ඕන. මේ ඉඳුරන් හය මගේ කියලා අරගෙන හුස්ම ගන්න කෙනෙකුත් ඉන්නවා. මේ ඉඳුරන් හය තුල ඕ නොපතන කෙනෙක් හැටියට, නොමැදුණු කෙනෙක් හැටියට හුස්ම ගන්න පිරිසකුත් ඉන්නවා. දැන් බලන්න ඔබ උත්සාහ කළා මේ ඉඳුරන් හයට නොමැදි හුස්ම ඉහළ පහළ ගන්න. හුස්ම ඇත්ත වශයෙන්ම ගන්න ඕනේ නේ, හැමතිස්සෙම ගන්න දෙයක්. ඒක දැන් කියපු ගම අමුතුවෙන් කරන්න යන්න එපා. එතකොට හුස්ම පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ස්වභාවයෙන් සිද්ධ වෙන දාමයක්. අපි මේක කරන්න ගියොත් එහෙම ඕ හුස්ම හිර වෙන්නත් ඉඩ තියෙනවා. එයිසා හුස්ම ගන්නවා අර වඩා නිවැරදි විදියට සිටමින් හුස්ම ගැනීම. එම් බලන්න පිනුතුනේ අපිට දුක කොහෙද කියලා. ඇහැට බැඳුනහම ඇහැස්සේ තියෙන ප්‍රශ්න කල්පනා කර කර ඉන්නවා. කනට බැඳුනහම කන ඔස්සේ තියෙන ප්‍රශ්න කල්පනා කර කර ඉන්නවා. නහයට බැඳුනහම නහය ඔස්සේ තියෙන ප්‍රශ්න කල්පනා කර කර ඉන්නවා. දිවට එහෙමයි, ශරීරයට එහෙමයි. මනසට බැඳුනහම ඔව් මනස ඔස්සේ තියෙන දේවල්ම කල්පනා කර කර ඉන්නවා. මේ ඉඩං හය අයිති නැති නොපතන කෙනෙක් හුස්ම හෙලනවා, පහළ හෙලනවා. කවුද ඒ? ඔබ අන්නේ කෙනා වෙන්න කවුද ඒ? අන්නේ අයට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ, බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ අන්නේ ඒගොල්ලන්ට. චේතනාවෙන් පරිහරණය නොකිරීම. චේතනාවෙන් පරිහරණය නොකිරීම. එතකොට චේතනාවකින් තොරව පරිහරණය කරන්න පුළුවන්ද? බෑ. පරිහරණය කියන එක කරනවා නම් චේතනාව එතන තියෙනවා. චේතනාව නැත්තම් එතන පරිහරණය නෑ. ඒක හරි ගැඹුරු කාරණයක්. දැවෙන සිතුවිලි අල්ලා ගන්න එපා. නිවෙන සිතෙන් වාසය කරන්න, නිවුණු සිතෙන් වාසය කරන්න. දැවෙන සිතුවිලි අල්ලා ගන්න එපා. දැන් හිතේ යම් වෙනසක් තියෙනවද භාවනා මාර්ගයට ආවට පස්සේ පුතේ? හොඳක් තියෙනවද? දැන් දැන් කතා කරපු ටිකෙන් යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවද? තියෙනවා. එහෙමයි. අපේ සිතුවිලි සහ දැනුම නෙමෙයි වෙනස් වෙන්නේ, අපේ වේදනාවන් සිත්වල තියෙන දුක් නැති වෙන්නේ ධර්මය තුළින්. එනිසා ඒ සද්ධර්මයේ අනුශාසනය සෑම විටම අපේ යටිසිතේ තියෙන කුණු අයින් කරන්නේ, උඩු සිතේ නෙවෙයි. මේක තමයි වැදගත්. සාංසාරික සිතේ තියෙන කුණු තමයි අයින් කරන්නේ. එන්නතනේ උඩු සිතේ කුණු ටික නෙමෙයි, උඩු සිත නම් හදාගන්න තියෙන්නේ ඉතින් අරමුණක් දීලා. ඒ අරමුණ තුළ තෙරපෙන්න දුන්න නම් උඩුසිත හරියනවා. උඩුසිතේ ක්‍රියාවලේ හෝම තීදී යටිසිතේ දෘෂ්ටි මායාව නැති කරනවා. අන්න එතකොට එයාට මොකද්ද හිතාගන්න බැරි තැනකින් සැනසෙල්ලක් ආවා කියලා එයා කල්පනා කරනවා. මම වැඩසටහනට ගියා, මම කර දෙයක්වත් නැහැ, මොකද භාවනාවක් කරෙත් නැහැ, නමුත් මොකද්ද එකක් වෙලා තියෙනවා. මොකද්ද ඒ වෙලා තියෙන්නේ? ඔව්, අපි අර ආමන්ත්‍රණය කරපු යටි සිතෙහි තිබුණු කුණු ටික අයින් වෙලා ඒ නිසා තමන්ට සහනය දැනෙනවා. ඒකයි. එහෙනම් හොඳයි පුතා, වාඩි වෙන්න කියලා හොඳයි. දැන් තරුණ දරුවෝ ගොඩාක් අය හරේ විනෝදකාමී විදියට සමනැල්ලු ගුරුල්ල වගේ ඉන්නවා. හරි පොස් පොස් වුණාට අනිත් පැත්තෙන් ඔව් ගැටලු ආවම හරි පුස් ශක්තිමත් හරි අඩුයි. ගොඩාක් අය පවදන්නෙත් නෑ, පින දන්නෙත් නෑ. ඔහේ අනාත්තම් වාලේ අන්නම් වාලේ ඔහේ යනවා. ජීවිතේ සසර පිළිබඳව ඒගොල්ලො දැනගත යුතුයි, වැඩි අවධානයකින් දැනගත යුතුයි. පින්නතුනි මේක හොඳයි මේක නරකයි කියලා බෙදා වෙන් කරගත්ත එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මොනබර වෙන කොහෙවත් අහයන් නැති එකක් හම්බ වෙනවා. මොකද අනිත් අයට ඒ දේවල් පහළ වෙන්නේ නැත්තේ ඇයි කියලා අහන්න පුළුවන්. ඒකට පහළ වෙන්නේ නැත්තේ හේතුව පදපරම භාවයේ ඉන්න අයට උදේ පොතකින් කොපියක් කරලා ලෝකෙට අරගෙන කියන අයට එහෙම දේවල් පහළ වෙන්නේ නැහැ. සංසාර පුරුද්දකුත් තියෙන්න ඕන. මේ ආත්ම භාවයේදී බොහොම වෙහෙස මහන්සි වෙලා ප්‍රගුණ කරපු ධර්මඥානයකුත් තියෙන්න ඕන. පින්නතුනේ මේ හොඳයි කියලා වෙන් කරපු ගත්තාම ඒකේ ඇති හොඳක්වත් නරකයි කියලා වෙන් කරගත්තාම ඒකේ ඇති නරකක්වත් මම දකින්නේ. මම දකින්නේ පින්නතුනේ වැරද්ද ඒ බෙදන එකේ. තේරුණාද ඒක? ඒක ඇත්තද නැත්තද කියලා තමයි තීරණය කරන්නේ. බලන්න ඒක නැහැ කියලා හිතන කට්ටිය අත උස්සන. කවුරුත් නැහැ. මේක හොඳයි කියලා බෙදුවාම මේක ඇති හොඳකුත් නැහැ. මේක නරකයි කියලා බෙදුවාම මේක ඇති නරකකුත් නැහැ. ඉතින් මේ ලෝකේ එකනේ එකම දෙයක් දෙන්නෙකුට දෙයාකාරයකට බලපානවා. දැන් අපි හිස මුඩු කරන එක ආගමක්. මේ වෙන්නේ තට්ටි ගාලා හිටියේ නැත්නම් ඒකටත් මොකක් හරි එකක් කියනවා. තව අයගේ සවවන එක ආගමක්. සමහර ආගම ඉන්නේ ඒගොල්ලෝ දේවත්වයෙන් තමගේ කොණ්ඩේ සලකන්නේ. යුද විජාතිකයෝ එහෙම ඒගොල්ලෝ හරි ආදරේ කොණ්ඩ මෙහෙම දිගට වහන. දැන් නම් කොහොමද දන්නේ ඉස්සර. ඒ ලෝකේ හැටි. එකන එකනේ බානක එයාගේ ආගම කරනවා තව එක වවන එක ආගමන කරනවා. සමහර කට්ටියගේ කැප් එක ගැලවීම ගෞරවයක් හැටියට සලකනවා. සමහර අය කැප් එක දැම ගෞරවයක් හැටියට සලකනවා. දැන් ඔය හමුදා නිලධාරී මෙහෙම පොලිස් නිලධාරීන් ගරු කරන්නේ සැරොට් එක කරන්නේ කැප් එක දාගෙන. ඒක ගලවන්නේ. ඔහු කැප් එක දාගත්ත කියලා කියන්නේ ඒ ගෞරවය. ඒතකොට සමහර ආගමිකයොත් ඉන්නෝ ඒගොල්ලෝ තමයි කැප් එක තොප්පිය දාගැනීම තමයි ආගමික ගෞරවය. ඒකයි මම කිව්වේ මේක හොඳයි කිව්වට ඇති හොඳකුත් නැහැ, නරකයි කිව්වට ඇති නරකකුත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? බෙදෙන තැන. ඕවා ඉතින් අහන්න මෙහෙම ඉන්න ඕනේ. එළවවත් අහන්නේ නැහැ. දන්න කීප දෙනා එන්නේ ඒ නිසා. දන්න පිරිස මේ අන්තර්ජාලයේ ඉන්නේ මේ ඒක නිසා. දැන් කවුරුත් මාව අගේ කරන්නේ නැහැ. ඒ නිසා මම්ම මං හුවා දක්වා ගන්නවා. ලස්සනයි නේද ඒක? ලස්සනයි. මං තේරුම් අරන් කරන්නේ ඒක. දන්න වෙනතුන් දන්නවා. ආමුදුරේ මාන්න දිට්ටි වල ඉන්න කෙනේ නෙවෙයි කියලා දන්නවා. ඉතින් මං විනෝදෙට මම්ම හුවා දක්වා ගන්නවා. මට කවුරුත් කියන්නේ නැති නිසා මම්ම කියා ගන්නවා. නමුත් ඇත්ත ටික කියන්න එපා. ඉතින් අපිට අවශ්‍ය කරන්න පිරුතුනේ බෙදෙන එක නතර කරන්න. ඒ බෙදෙන එක තමයි දේමේ අන්තා බබ්බජිතේන සේවිතම්බා ඕ කියලා බුදුහාමුදුරු දේශනා කරේ ධම්මසප්පවතුන් සූත්‍රයේ. මේකයි මේක සරලව තේරුම් ගන්න තියෙන දෙයක්. ටිකක් අමාරු වෙලා තියෙන්නේ ඔළුව වටේ දාලා අත දාලා නාහේ අල්ලන්න හදන නිසා. දැන් මෙහෙම අල්ලන්න තියෙන නාහේ මෙහෙන් දාලා මෙහෙම අල්ලන්න ගියාම නේද? ඒක අමාරු. යන්න ඔය වගේ වැඩක් වෙලා තියෙන්නේ මේ බෞද්ධයන්ට ලෝකයට. සරලව තියෙන දේ හරි සංකීර්ණ විදිහට තේරුම් ගන්න යනවා. හරියට නිකන් කුඹුරට ටයිකෝඩ් ගහලා බැස්සා වගේ. කොහොමද නිකන් කුඹුරට ටයිකෝඩ් ගහලා බැහැලා නැත්නම් සාරියක් ඇඳන් බැස්සහම. ඒකේ හරි සරලව බහින්න තියෙන. සරලව කියන්නේ කොහොමද? අමුඩි පිටින් විතරයි. දැන් ගොයිය ඉස්සර ගොයිය නැගිටියේ කොහොමද? අමුඩි ගහන නේද? එළියට දැකලා තියෙනවා ගොයිය අමුඩි ගහන් වැඩ කරනවා. අමුඩි පිටින් බහින්නේ. හරි ලස්සනයි අපේ සීයලෙම අමුඩි ගහන් ගිහිල්ලා දිනවා. සීය මටත් අමුඩි ගහන්න පුරුදු කරලා දෙනවා. හරි ගහලා දෙනවා. ඉතින් ඒ නිසා හරි ෂෝක ඒක පහසුයි. කුඹුරට බැස්සොත් එහෙම කුඹුරේ වැඩවලට ඒක තමයි පහසු වෙන්නේ. මොකක්වත් නැහැ. ඉතින් මේගොල්ලෝ මොකද කරන්නේ? අර අමුඩි පිටින් බහින්න ඕන තරමට කලිසම් කෝඩ් ගහලා බහිනවා. බැලුවොත් මොකද වෙන්නේ? හැරෙන්නවත් බෑ. ඉතින් ටයි කෝඩ් ගහලා කොහෙද කුඹුරේ වැඩ කරන්නේ? ඒ කියන්නේ සරලව දකින්න ඕන තැන එයා සංකීර්ණව දකිනවා. සරලව දකින්න ඕන තැන සංකීර්ණව දකිනවා. නිවන බොහෝ දෙනෙකුට අවබෝධ වෙන්නේ නැත්තේ මේකේ තියෙන සරල භාවය වැඩි. සියුම් භාවයේ වැඩි. නිවන විතර ළඟ තියෙන දෙයක් මිනිස්සෙක ළඟ වෙන මේ ලෝකෙත් තව මොකක්වත් නැහැ වෙනස මේ. නිවන මේ ලෝකෙ මිනිස්සෙට තියෙන සමීපවම තියෙන දේ මොකද්ද කියලා ඇහුවොත් මගෙන් ප්‍රශ්න පත්‍රය ගැහුවොත් උත්තරය මට දෙන්න තියෙන්නේ ඔව් සමීපවම තිබෙන්නේ නිවන. එතකොට නොතේරෙන්නේ ඒ නිසාම නොතේරෙනවා. අනේ ස්වාමී තවත් උදාහරණයකුත් දක්වන්න අපිට ඒ තේරුම් ගැනීම අපහසුයි. එතකොට බලන්න තියෙන බලන්න ඔබේ සමීපයේම තමයි ඔබේ ඇහි පිහාටු තියෙන්නේ. පේනවද? පේන්නේ. ඔබේ සමීපයේම තමයි ඇහි බඹ තියෙන්නේ. ඇහි බැඹේ තියෙන්නේ. ඇහි බැඹේ පේන්නේ. ඔබේ සමීපේම තමයි සුදු ඉඟිනියාව තියෙන්නේ, කළු ඉඟිනියාව තියෙන්නේ, ඈ ඒව තියෙන්නේ. ඔය ඇහි මැදම තියෙන උකුණෙක් වගේ ස්වභාවයක් තියෙන එකක් කොටසක් තියෙන රවුම. ඒ ඔක්කොම තියෙන්නේ ඔබේ සමීපේම. පේනවද? ඔන්න ඕකයි උදාහරණය. සමීපයේ තියෙන නිසා නොපැනෙන දහම නිවන. එහෙම කියමු. දැන් බලන්න ලස්සන වැකියක්. සමීපයේ තිබෙන නිසා නොපැනෙන දහම නිවන. ඉතින් ඕක කර්මස්ථානයක් කරගෙන දවසක් වුණ නඩන්න විදර්ශනා කරන්න. විදර්ශනා භාවනා. දැන් මේ නූතනයයි කවුරු පිළිගත්තේ නැත්නම් බලන්න බුදුහාමුදුරන්ගේ හැම දේශනාවක්ම කෙලවර නිවන් දැක්කා. හැම ගාථාවක්ම කෙලවර නිවන් දැක්කා. වෙන මොකක්වත් කරේ නෑ. නමුත් ඒක පිළිගන්නේ නැහැ විකෘති වෙච්ච සමාජය. තථාගත ධර්මය යමෙක් විකෘති කරයිද, තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය යමෙක් විකෘති කරයිද, ඔහු ඒකාන්ත වශයෙන් අවීචි මහා නිරකේ බුද්ධාන්තර ලක්ෂ ගානක් දුක් විඳිනවා කවුරු හරි විකෘති කරනවා නම්. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය වංචාවෙන් ප්‍රෝඩාවෙන් ඒක විකුණන් කනවා නම් ඒ මිනිස්සුත් අවීචි මහ නරකයේ කල්ප කෝටි ගානක් දුක් විඳිනවා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරන ඒකාන්තයෙන් උන් අවීචි මහ නරකයට ඵලයන් කියලා. යමෙක් තථාගත බුදුහාමුදුරන්ගේ ධර්මය අධර්මය කරලා විකෘති කරනවා නම් ඒ උදවිය සියලු දෙනා ඵලයන් කියලාම කියනවා. ඒ වගේම ඒක බිස්නස් එකක් කරන් විකුණන් කරනවා නම් උනුත් ඵලයන් කියලා කියනවා. එක එක කාලෙට එක එක දේවල් මාකට් කරන අය ඉන්නෝ බිස්නස් කාර්යය. මට නම් පෙන්නන්න බෑ. බලන්න එක එක දෙයිය තමයි එක එක කාලෙට අදහන්නේ. ඕ රාවණ රජුරු අදහනෝ. ආයි ගටිගාර බ්‍රහ්මය අදහනෝ. අඟුලිමාල හාමුදුරුව අදහනෝ. ආයි සීවිලි හාමුදුරුව අදහනෝ. ආයෙත් මහමායා දේවිය අදහනෝ. මන් දන්නේ යසෝදරා දේවිත් ඇදහුවද කියලා. අදහයි. හරීම පිළිකුල් සහගතයි. හොයලා මාකට් කරන්න පුළුවන් දේ මාකට් කරනවා. සරස්වති දෙයිය පුළුවන් නම් ඒ කාලෙට ඒක මාකට් කරනවා. ඝන දෙයිය පුළුවන් නම් ඝන දෙයිය මාකට් කරනවා. අනේ දෙයියට ගියපු කලා. ඒ එක තැනක්වත් දර්ශනයක් නැතුව නිවනක් නැතුව ලෝකේ සත්‍ය නැතුව පින්නතුනි අසරණ වෙනවා. විදසුන් නුවණින් මේ ඉදිරියට එන පිරිසම ඒකාන්ත වශයෙන් මේ සංසාර ඝෝර භයංකාර සංසාරේ නත මිදෙනවා. දැන් මේ සම්බුද්ධ ශාසනය මේ සමයේදී පින්නතුනි මේ ධර්මයට අදාළ දහමට බුදුරජාණන් වහන්සේගේ සැබෑ දහමට මූලික විනය පද්ධතියට අදාළ නොවන දේවල් ගොඩාක් මේ පැවතිමින් තියෙනවා. ප්‍රධාන සිද්ධාන්ත පවා කඩනවා. දැන් පැවිදි කිරීමේදී තියෙනා වූ මූලික සිද්ධාන්ත පැවිදි කිරීමේදී නපුසකය මහාන කරන්න බෑ. එක්ක ගැහෙන වෙන්න ඕන, එක්ක පිරිමි වෙන්න ඕන. ඒ වගේම ඇස් සිඳිච්ච අය, කන් සිඳිච්ච අය, නාසය සිඳිච්ච අය, රාජ දඬුවමකින් හෝ කුමකින් හෝ අත් සිඳිච්ච අය, පාද සිඳිච්ච අය මහාන කරන්න තහනම්. ඒක ඔබට වෙන්න පුළුවන්, මට වෙන්න පුළුවන්, කර්මයේ විපාකේ වෙන්න පුළුවන්. සමහරලාට මටත් ඒක වෙන්න ඉඩ තිබ්බා. ඒ කියන්නේ මගෙත් මේ කකුලක් බිඳලා හැදුවා. පොඩ්ඩක් එහෙම වුණා නම් එහෙම ඔය කපල දැම්මම මහාන වෙන්න හම්බෙන්නේ නැහැ. මං කියන්නේ මට නුදුන්නත් ඒක එහෙම තමයි වෙන්න ඕන. ඒක තමයි මේ බුද්ධ ශාසනේ ඒක හොඳ. නමුත් මේ කොටාලා දැන් මේ මහාන කරනවානේ. මං දන්න සාමාන්‍යයෙන් මේ කොටා මේ වුණාට මේ හමුදා විඳලා නැතිලා තියෙන මුළු මහා සංඝරත්නයේම දැන් බැන බැනත් යනවා, දුස් කියනවා ඒ කොටා මහාන වෙලා. දැන් දන්නව නේද කවුද ඔය කොටා කියලා? එහෙම මහාන කරන්න බෑ. ඒක සම්පූර්ණ විරුද්ධයි බුද්ධ ශාසනයට. ඒ නිසා වුන් අයිති නෑ බුද්ධ ශාසනයට. ඊළඟට තව මේ අපිට ත්‍රිපිටකය උගන්වන්න එන මිනිහෙක් බැලුවා මිනිහට වස් 7යි 8යි තියෙන්නේ. මේ වස් 20ත් 30ත් තියෙන හාමුදුරුවන්ට අභියෝග කරනවා. මේ දුෂ්ප්‍රඥයෝ මහාන වෙලා කරන ශාස්ත්‍රයෙන් කරන අපරාධය. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ ඇත්ත නිසා. දැන් මං අහන්නේ ශාසනය කියලා දෙනවද නැද්ද? තියනවනේ. එහෙනම් හොඳ නැහැ. ප්‍රධාන කාරණය. ඒ වගේම මේ ඉෂ්ඨවීරයන් වහන්සේලාට මේ වස් දෙකක් තුනක් තියෙන හාමුදුරුන්ට අයිතියක් නැහැ. බැනවදින, දොස් කියන්න, ගරහන්න, නිරපන්න, ඒ වගේ කරන්න මේ ලැස්සෙන්. ඒ නිසා සම්බුද්ධ ශාසනේ පිළිවෙලක් තියෙනවා, පිළිවෙතක් තියෙනවා. නැත්තම් මේක ඒක ඔය ඉන්න හිඟන්නු ටික කොටාලා ටික ගෙනල්ලා ඔක්කොම මහාන කරපු ගම මේක අබ්බගත මේ තනක් වෙනවනේ. අඥානය මහාන කරන්නත් හොඳ නැහැ. ඔය හතර කේන්දරේ පාළුවේ හරේ මෙහෙ කියලා කරදරේ කියලා වැඩ නැති උන් ගෙදර හිටපු කොල්ලෝ ටික ගෙනල්ලා මහාන කරන එකේ තේරුමකුත් නැහැ. උන් මහාන වෙලත් ඊළඟට කරන්නේ මොකද්ද? ඔව් ඒ දේවල් ටික. ඒ නිසා හරි භයානකයි. මේ ශාසනයට ඕන නැන නුවණ තියෙන අය, හදවතේ ගුණධර්ම තියෙන අය, අනුන් ගරහන පහරන උදවිය නෙමේ, නින්දා අපහාස කරන උදවිය නොවේ. ඒ වගේ බෞද්ධ හැටියටත් ඕන ඒ වගේ අය. කාරුණික සිත් තියෙන උදවිය. ඒ නිසා මේ ශාසන ධර්මයේදී මහාන වෙලා අතපයක් නැතිවීම වෙනම කතාවක්. නමුත් අතපය නැති වෙච්ච කොටාල මහාන වෙනවට මුළු මහා සංඝරත්නයම, ඒ වගේම මේ ගිහි පැවිදි සීලොම් පින්නතුන් එරෙහි විය යුතුයි. මොකද හේතුව එසේ නොවිය යුතුයි. සම්බුද්ධ ශාසනයේ මූලික වෙන්නේ ඒ දේ ආරක්ෂා විය යුතුයි. එහෙම වුණාම කැලලක් සම්බුද්ධ ශාසනයට. ඒක විශාල කරනගෙනත් විශාල කැලලක් කරන්නේ, අපරාධයක් කරන්නේ. ඒක හොඳ නැහැ. ඒ වගේම හොඳට මතක තියාගන්න, නාමිකව ඍජුව කෙලින්ම දැන් අපිට එහෙම දේවල් කරා අමාරු පුජ්‍යලියෝ එහෙම භික්ෂූන් වහන්සේලා විවේචනය කරන්න බෑ. එහෙම කරන්න පුළුවන්කම තියෙන සීමා මාලකයකදී විතරයි භික්ෂුවක් විවේචනය කරන්න පුළුවන් නාමිකව ඍජුව. නමුත් ඉතාම තුච්ච ම්ලේච්ඡ මේ දුෂ්ප්‍රඥ චීවරධාරීන් මතකයිනේ අපි විවේචනය කළා මාධ්‍යයන්වල. ඒවට අපේ ඉන්න දායක උන්න හැලා තොයි ඉන්න රද්ද නැතු ඉන්න බකන් ඉලාගෙන මොකුත් නැහැ. මේ බණපද කිව්වයි කියලා මේ යක්කු එක එක්කත් නැහැ. අපිට ප්‍රශ්නයක් වෙච්ච දවසක අපි දන්නවා බණටි ගහල මේ සැරේ යනවා බුදුහාමුදුරන්ට වගේ තමයි. වතුර ටිකක් දෙන්න එකෙක් නැහැනේ අවසානේ. ඔක්කොම නිවන් දැක්කා, ස්වර්ගයේ ගියා, ඔක්කොම වුණා. බුදුහාමුදුරුවන්ට අර කුකුට්ටා නදිහි මේ මඩ වතුර ටිකක් අරන් එන්න හරි හිටිය ආනන්ද හාමුදුරු විතරයි පිරුණුවක් පාන. පිරුණුවක් පාන වෙලාවේ පොඩ්ඩක් ඇවිල්ලා එහෙම නැත්තම් පිරුණුවක් පෑවට පස්සේ අටකටු ටික බෙදා ගන්න නම් පාටිය ඕන තරම් දත බෙදා ගන්න, ඇටේ බෙදා ගන්න. මුලින් කවුරුත් නැහැ. මේ පුහුදුන් ලෝකේ මහා අමුතු තැනක තියෙන්නේ. මිනිස්සුන්ට සත්‍ය අසත්‍ය හොයාගන්නට බෑ. බැරියලා තැනක තියෙන. මොකද හේතුව අසත්‍යවාදීන් සත්‍ය වගේ කියනෝ ඊට වැඩිය හොඳට. ඒක තමයි ප්‍රත්‍යක්ෂ කටයුතු දකින්න මිසක් කවදාවත් පිටින් තීරණය කරන්න බෑ මේක අසත්‍ය මේක සත්‍ය කියලා. රත්තරන්නම් බලන්න ඕන ඌරච්චි කරලා. ඒක දියරයක් නම් බලන්න ඕන ඒක සොලවලා. නැත්තම් මිදලා තියෙන්න පුළුවන් නේ මට. කාගේ කාගේ හිත දිහා බලා ගන්න පුළුවන් Taman සොලවලා අරගෙන. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ධර්මයට හානියක් කරන්න ගිහියෙකුටවත් පැවිද්දෙකුටවත් අයිතියක් නැහැ. ඒකාන්ත වශයෙන් සබා දහමෙන් දැඩි විපාකයන් වලට ඕන් ලක් වෙනවාමයි, ලක් විය යුතුයි, ලක් වෙනවාමයි. ඒ නිසා ඒකට බැහැ. ඒ නිසා ඔබ අනිවාර්යෙන් සත්‍ය තේරුම් ගත යුතුයි. සත්‍ය තියෙන්නේ ඔබ ළඟ නොවේ. ඔබ ළඟ තියෙන්නේ සියල්ල අසත්‍ය අර ජූතක බමුණගේ මල්ල වාගේ. සත්‍ය තියෙන්නේ වෙස්සන්තර රජුරෝ වාගේ සියල්ල අතහැරි තැන. ජූතක බමුණ තරම් පුහුදුන් සත්වයා පෙනු නැති වුණාට කඩමාළු ඇඳගෙන වැරහිලි ඇඳගෙන අඩු වැඩියෙන් ජූතක බමුණෝ තමයි. අඩු වැඩියෙන් ජූතක බමුණෝ තමයි. තමන්ගේ මල්ල කර තියාගෙන මේ මල්ලට නොයෙකුත් දේවල් ඕ දමාගෙන දමාගෙන යනවා. අපි පින්නතුනි හිතුනොත් දෙයක් නොකිය ඉන්නෙත් නෑ, නොහිතුනොත් දෙයක් කියන්නෙත් නෑ. ඇයි සමහර අය ඉන්නෝ මේ හිතෙනවා නමුත් නොකිය ඉන්න කියලා. ඒකට හේතුව මොකද? ඒකට කපටිකම. සමහර වෙලාවට හිතෙනවා, හිතෙන්නේ නෑ, යා මොනවා හරි කියනවා. දැන් කෙසේ ගැන සමහර කෙනෙක්ගෙන් ප්‍රසාදයක් හිතෙන්නේ නැහැ නම් ප්‍රසාදය දක්වනවා. ඒ මොකද්ද? ඒකත් කපටිකම. සමහර අයගේ අප්‍රසාදය දැනෙනවා ප්‍රසාදය දක්වනවා. ඒකත් මොකද්ද? කපටිකම. මේ ධර්මයට පිවිසෙන අයගේ ස්වභාවය තමයි දැනුනොත් දෙයක් දැක්කොත් දෙයක් නොකිය ඉන්නෙත් නැහැ. ඔව්. ඒ වගේම හිතුන් නැත්තම් කියන්නෙත් නැහැ. බුදු කෙනෙක් වුණත් පින්නතුනි සලිත වෙන කම්පන වෙන දේවල් ඕන තරම් කිව්වා. දේවදත්ත හාමුදුරුව අපාය යනවා කියලා කිව්වා. කෙලිම මාසිනා වුණත් ඥාතිය වුණත් ආයි කිව්වා මේකයි ගරහපු වැඩේට දහමට කරපු නින්දාවට කරපු ආර්ය ශ්‍රාවකය බේද බින්න කරාට, සංඝ බේද බින්න කරාට, ආර්ය උපවාදයන් සිද්ධ කරගත්තට, බුදුන්ගේ ඇඟේ ලේසෙලෙව්වට ඔය ඔක්කොම එකට එකතු වෙලා යනවා අප්‍රමාණ දුකකට පත් වෙන අපායෙ. ඒක ඉතින් සලිත වෙන දෙයක් නමුත් කිව්වා. දැන් ওই වචනේ කියනකොට සලිත වෙන්නේ නැත්තේ කවුද? සමහර වෙලාවට යසෝදරාවියත් කම්පණයට පත් වෙන්නේ නැති. ඇයි? තමන්ගේ අයියන් දිව වාහනවා කියලා කිව්වාම ගෑයිලා මයිල් කෙලින් වෙන්නේ නැති. රාත්‍රිලා හිටියේ නැත්තම්. ඇයි හේතුව? නමුත් ඒක කියන්න උනා කරන්න දෙයක් නැව බබෝ. මට පේනවා මම දැක්කා මං කිව්වා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි වෙන්නත් ඕන. ඇයි ඉතින් හංගන් ඉන්නේ? දැන් බෞද්ධයෝ විතර හංගන් ඉන්න මේ 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 තර්පගාන જાතිය කවුරුත් නැහැ. හැමදේම ඉතින් හංගන් ඉන්නේ. භවතින ස්වභාවයෙන් ඉන්නේ, කෙලින් ඉන්නේ, කෙලින් තත්වයෙන් ඉන්නේ. හරියට ඉන්න චේතනාව පිරිසුදුව වාසය කරන්න. මම ඒ කියන දේවල් එකක්වත් මේ අපිරිසුදුව කියපියෝ නෑ. බොහොම පිරිසුදුව කියන්නේ ඒක ප්‍රායෝගික විවුත්තක් සහ ඇත්තක් සහ සාසර ධර්මයක් සහ යථාර්ථයක් නිසා. ඒ පිළිගැනීම් වල අපි ඉන්න ඕන. දැන් මේ පැත්තේ ඉඳලා මේ මිනිස්සෙක් මහාන වෙන්න ආවා, රස්සාවක් කරලා 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 මහාන වෙන්න ආවා. මං අහුව ඇයි කියලා. දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ, ඒක නිසා මහාන වෙනවා ගෝවා. ඒ හැමදෙර වෙන තැනක කොහොම හරි මහාන වෙලා දැන් ඔන්න මේ පැත්තෙත් එනවා. ඔහොම ආධාර ටික එකතු කරගෙන රවුමක් යන්න. ඉතින් අපිත් දෙනවා කීයක් හරි. දැන් මොකටද මහානුනේ? ධර්මයේ ප්‍රගුණ කරන්නවත් මොකවත් නෙමෙයි. මට තේරුණා ඒ කාලේ මේ මිනිස්සයා ඕ කිසි වැඩකට නැති මිනිස්සෙක්, බීලා කාලා නාලා විනාශ වෙච්ච කෙනෙක්. මේ දැන් අවසානේ යැපෙන්න ඔන්න මහාන වෙලා. මේ සාසන ඉවරයි. බෞද්ධයෙක් වෙන්නත් ඕන කොතෙන්ද? බණහන්ඩ ඕනත් කොතෙන්ද? බණහන්නේ ලස්සරටයි දැනුවත් වෙන්නයි. වැඩක් තියෙනවා. වැඩක් නෑ. තමන් නිවන් නිවෙන්න නිවන් දකින්න බණහන්ඩ ඕන. නිවනත් එක්ක පුදුම හතුරුණා. දැන් අල්ලපු කෙනා නිවන් දැක්කහම මෙයාට ඉරිසියාවක් ඇති වෙනවා. එහෙම ඉරිසියා ඇති වෙච්චයි නැද්ද? අබෝ යපේ කට්ටිය ඔරන ඕන තරම්. තේරුණානේ? එයා දැකලා අපිට වඩා කලින් කියලා. එතකොට එවැනි සිත් පහළ වෙන එක මිනිස් සිතක ස්වභාවය. එතකොට මොකද කරන් තියෙන්නේ? තමන්ගේ හිත තමන් හදාගන්න try කරන්න ඕන. ඒකට අහුවෙන්නේ නැතුව, ඒ චිත්තයට අහුවෙන්නේ නැතුව තමන්ගේ හිත හදාගන්න try කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. තමන්ගේම යාළුව ගේනෝ තමන්ට වඩා හොඳ වාහනයක්. ටිකක් දුරේ ගෙන එන්නේ, ටිකක් ළඟ සමීප. එකට අපිත් එක්ක ගියපු එක්කෙනෙක් ගැන ඉරිසියාව ඇති වෙන්නේ නැද්ද? ඇත්ත කතාව කිව්වොත් ඇති වෙනව නේද? ඇති වෙනවා. අපේ ගෙදරින් කෑම ගිල්ලම් කාලා නැති බැරි කමට හරි මේ ජීවත් වෙච්ච එහා මිනිස්සු අපිට කාර් ගන්නෑ. එයා වෙතර ගේන හොඳ කාර් එකක්. ඕකුගේ ළමයි ටික ඉස්සර අපේ ගෙදරින් ගෑවේ බඩ පොත්තර ඇලිලා. දැන් බේන්න එක හරි එකක් ගෙනල්ලා. ඉරිසියාව හට ගන්න. දැන් බෞද්ධයෙක් ඇටියට දැන් මේ නිවන් මග යන කෙනාට මොකද කරන් තියෙන? අර ඉරිසියාවෙ එල්ලෙන්න හොඳ නෑ. ඉරිසියාව බාරගත්තොත් ඉවරයි. ඉරිසියාව බාරගත්තොත් ඉවරයි. ඒ තරහව බාරගත්තොත් ඉවරයි. ඒක අපි බාර ගන්න නැතුව ඉන්න දක්ෂ වෙන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් අපිටත් ලෝකයේ මේ කියන දේවල් ගැන සද්ද නැතුව ඉන්න පුළුවන්. අපොයි පුළුවන්. සද්දෙම නැතුව ඉන්න පුළුවන්. එතකොට පින්නතුනේ මේ තථාගත ධර්මයත් සම්බුද්ධ ශාසනයත් පිරිසුදු තථාගතයන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයත් ඔවුන් පෙරලාගෙන යාවේ. ඔවුන් සත්‍ය යටපත් කළ වලලා ඔවුන් අසත්‍ය ප්‍රතුරවා ගන්නේ. ඒ නිසා මම හොඳ වචනයක් කියන හැමදාම මේ ලෝකේ අසත්‍යවාදීන්ට වඩා සත්‍යවාදීන් දරුණු වූ දවසක සත්‍ය ලෝකේ ජයගනිවි යහපත් මිනිස්සු ලෝකේ පහළ වේවි කියන. gedara darunuma wennona dharmakami pujjalaya. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? එයා තමයි හැන්ඩල් කරන්නේ. දැන් මන් දන්න හොඳ තාත්තලා ඉන්න පවුල්වල gedara සැරම තාත්තා. ළමයි ටික හොඳටම හොඳයි. ආරේ ගියයි මෙහෙ ගියයි නයිට් ක්ලබ් ගියයි සුරාව සූදුව සිගරට් බිව්වයි අර ළමයා නරක ළමයා ආශ්‍රය කරයි කියලා වචන නෑ. ඒ නිසා දරුණුම වෙන්න ඕන හොඳම කෙනා. නරකම කෙනා දරුණු වුණොත් එහෙම බාධාවක් ඒක. හොඳම කෙනා දරුණු වුණොත් හොඳයි. හොඳම කෙනා දරුණු වුණොත් හොඳයි. නිවනේ ස්වභාවය සෑම විටම ස්වභාව ධර්මය අපිට කියා දෙනවා. මේ නිවන ස්වභාව ධර්මයේ ක්‍රියාවලියකින්ම තමයි බුදුහාමුදුරු සොයාගන්නේ. අනුසෝතගාමී ප්‍රතිපදාව සහ පටිසෝතගාමී ප්‍රතිපදාව වශයෙන්. ඉන්ද්‍රියන්වල ස්වභාවික ගලා යෑම සහ ඉන්ද්‍රියන් තුළ උඩුගම් බලා ගමන් කිරීම. ඉන්ද්‍රියන්වල ස්වභාවික ගලා යෑමට වඩා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ගමනක්, පිටුපසට ගමනක් සිද්ධ වුණා. ඉන්ද්‍රියන්වල ස්වභාවික ගලා යෑම සමහර අය දන්නෙත් නැහැ. හිතක් තිබුණද කියලා දන්නෙත් නැතුව හිටපු කාලයක් තියෙනවා මිනිස්සුන්ට. එතකොට හිතක් තියෙනවා කියලා තේරුම් අරගෙන, හිතක් ගලාගෙන යන පැත්ත තේරුම් අරගෙන, ඒ හිතෙන් නිදහස් වෙන පැත්ත තේරුම් අරගෙන යන්න ඕන. එතන පින්නතුනේ හාත්පසම ලෝකෝත්තරයි, ඉන්ද්‍රිය විෂය ඉක්මවා අකාලිකයි, නිරෝධ සහගතයි, සාන්තයි, ප්‍රණීතයි. ඇයි එච්චර සාන්ත ප්‍රණීත බවට පත්වන්නේ? එයා සම්බන්ධතාවයක් ඇති කරගන්නේ, බැස ගැනීමක් ඇති කරගන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒවාට බැස ගැනීමක් ඇති කරගන්නේ නැහැ. ආන්න ඒ නිසා එතන සාන්තයි ප්‍රණීතයි. සෑම කෙනෙක්ම හිතේ සැනසිල්ලෙන් වාසය කරන්න පුළුවන් තැනක් සොයමින් තමයි වාසය කරන්නේ. මොන විදියටද හිත පිහිටුවා ගත්තහම ලෝකේ තියෙන කිසිදු දුක් දුම්නසක් නොපැමිණෙන්නේ මොන දර්ශනයේ පිහිටියොත්ද කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් ලෝකය කොහි පිහිටා තියෙනවද කියලා බුදුහාමුදුරුවන්ගෙන් විමසු අවස්ථාවන්වල ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙලා තියෙන මහණෙනි, ලෝකය දුක මත පිහිටා තියෙනවා කියලා. ඒකට මහා පෘථුවිය කොහෙද පිහිටා තියෙන්නේ කියලා අහුවාම කිව්වා වාතයේ මත, ඒක වායුගෝලයේ මත පිහිටා තියෙනවා කියලා. දැන් බලන්න ඒ සමයෙම තමයි ඔක්කොම කියලා තියෙන්නේ. ඒකට පෘථුවිය ගත්තහම පිහිටා තියෙන්නේ වායුගෝලය මත, ජීවිතය නැමැති ලෝකය පිහිටා තියෙන්නේ කොහෙද? දුක මත. දුක මත පිහිටලා නම් තියෙන්නේ, දුක මත නම් ඉන්න තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? ඒකාන්ත වශයෙන්ම ලෝකෝත්තර වෙන්නම අවශ්‍යයි, ලෝකේ නතර වෙන්නම අවශ්‍යයි. සම්මුති ලෝකය තුල නම් ඒ ඉන්ද්‍රිය මස් වලින් සෑදුණු ඇසකන නාසදිව ශරීරේ ඉන්ද්‍රයන් වලින් තොරවීම නම් ඉතින් මරණයේදී තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒවායින් හටගන්නා වූ උපාදාන රූපයන්ගෙන් නිදහස් වීමේ හැකියාව තියෙනවා තමන් ඥානය මෙහෙයවන විදියට. පළවා හරින්න මෙහෙවන්නත් පුළුවන්, තබා ගන්න මෙහෙවන්නත් පුළුවන්. පළවා හරින්න මෙහෙවන්නත් පුළුවන්, තබා ගන්න මෙහෙවන්නත් පුළුවන්. නිවන් දකින්න යන කෙනෙක් හරි ඔතෑනි එහෙමත් නැත්තම් මහා අමෝතු මේ කරුණා ගුණයකට, දයාබර ගුණයකට ලක් වෙන කෙනෙක් හිටියොත් එහෙම යන්න නිවන් දකින්න පුළුවන්ද? එයා නිවන් දකින්නත් බෑ පිළිතුරු. මොකද හේතුව හරි කරුණාවනේ, මාරයා ආවා. අනේ මාරය බඩගින් දෙන්න දන්නේ මේ කෑම ටිකක් කාලේ යමුද කියලා අහන්න ඉඳ තියෙනවා. මාර දුවරු ටික ආවා. ඊට පස්සේ හරද ගහලපන්නල හම්බෙන්නේ නැහැ. මොකද කරන්නේ? ඔව් දවල්ට කාලක් දන්නේ ආවි කියලා. හයි බුදුරජාණන් වහන්සේ උපමා කළේ මේ විදර්ශනා ධූරයේ පත් වෙන තැනත්තා පෙන්නතුනේ බට ඇතෙකු වාගේ කියලා. දැන් ඉතින් බට ඇතු දකින්නේ නැහැ, අර කරඬුව උස්සන් යන ඇතු විතරයි දකින්නේ තින්නේ. ඒ කාලේ හිටියා දැන් ওই ෆිල්ම් වල එහෙමවත් බලාගන්න බට ඇතු. බට ඇතු කියන්නේ යුද, ඔව් යුද සෙබළු වගේ ඇතු හිට. දැන් ඉන්නේ බල්ලෝ ඉන්නේ ඒ වගේ. බට ඇතෙක් හිටියා, බට ඇතු හිටියා. ඒ බත ඇතා කරන්නේ මොකද්ද? යාගේ ඇඟට වදින්න නැති වෙන්නේ යකඩ තහඩු වලින් ආවරණ සිද්ධ කරලා තියෙන්නේ. එයා මුළු ඔක්කොම බිඳ දාගෙන යනවා, පෙරලගෙන යනවා. සියලු මිනිස්සුත් ඉවරයි, ගෙවල් දොරවල් ඔක්කොමත් ඉවරයි. ඔය නාලාගිරි ඇතා කියන්නේ ඒ වගේ ඇතෙක් තමයි. බලන්නකො වෙනතුනේ මේ ලෝකේ ගැරහුන් ලබන්නේ චූදිතයම්මම නෙමෙයිනේ. ගැරහුන් ලබන්නේ මේ මේ මහා ශාන්තිනායකයාණන් වහන්සේට. ඒ වගේ පින්වතුනි මේ කතා මේ බොහොම අමාරුවෙන් දුර්ලභෝ ශ්‍රී සද්ධර්මයේ මතු වෙනකොට දේවදත්ත ලාජා සත්තල නැගිටිනවා. කෝකාලික භික්ෂූන්ලා නැගිටිනවා. නැගිටලා ධර්මයට ගරහනවා, නින්දා කරනවා. ඒ හමුවේදී එතකොට බුදුහාමුදුරුව පින්වතුනි බට ඇතෙක් වගේ මේ හිත ජය ගන්නවා. ඒ වගේමත් එහෙමයි පින්නතුනේ බුදුහාමුදුරන්ට හම්බෙච්ච ඒ නින්දා පහසේ ටික හම්බුණා නම් මේ ලෝකේ ඉන්න ඕනම භික්ෂූන් වහන්සේ නමක් ඕක අතහැරලා දාලා පැත්තකට වෙලා ඉන්නවා. බලන්නකෝ බොට් ටික කියලා මේ අවුරුදු 45 නොකරපු දෙයක් තියෙනවද කියලා. පුදුම ගිරිහැරයක් කරලා තියෙනේ අවුරුදු 45 පුරාවට. තව විශේෂ සිද්ධාන්තයක් තමයි දේවදත්තට කිසිම මිනිහෙක් දොස් කියලා නැහැ. බුදුහාමුදුරු දොස් කිව්වා මිස කිසිම දායකයෙක් කිසිම මිනිහෙක් කොයිවකවත් දොස් කියලා නැහැනේ බුදුහාමුදුරන්. මේ දේවදත්තට බුදුහාමුදුරන්ට කියපු ප්‍රමාණය අවලාද ප්‍රශ්න දේවදත්තට ඇවිල්ලා තියෙනවද බලන්න. පොඩ්ඩක් පොතපත කියවල පෙරලල බලන්න හම් වෙනවද කියලා. නෑ මේ පුදුම ලෝකේ වැඩක් මේ. කොහොම නින්ද අපහස ගැරහුම් යවන්නේ මේ අහිංසක වෙන්න වෙන, සත්‍යවාදී වෙන්න වෙන, යහපත් වෙන්න වෙන්න එයාටම තමයි ගරහන්නේ. මේව කරන්නේ නෑ. අපේ සමාජයේ වුණත් බලන්න පිළිවෙතින් මේ ප්‍රභාකරන්ට දොස් කියන මිනිස්සෙක් ඉන්නවද කියලා කවුරුත් නැහැ. අපේම ඉන්න ඔය රට දැයට වැඩක් කරපු තාරදාපු මේ රටේ වරායවල් හදපු, ගුවන්දුර පොළවල් හදපු, එහෙමත් නැත්නම් මොනම හරි සංවර්ධනයක් කටයුත්තක් කරපු දේශපාලකයන් බැරමන ඉන්න නිසා අර තත්ත්වවාදීවල් බයින්නේ නැහැ. මේ ලෝකෙ හැටි දැන් වෙනසුරේ ආධ්‍යාත්මය තුල අර බට ඇතෙක් වාගේ වෙන්න ඕනලු, එහෙම වීරයක් අවශ්‍යලු තමන්ගේ ලෝභ දේශ මෝහ කියන අකුසල ධර්ම පෙරලගෙන යන්න. එතකොට මේ ආධ්‍යාත්මික ලෝකය පෙරලපු කෙනෙකුට, මායාව පෙරලපු කෙනෙකුට බාහිර දේවල් පෙරලන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒව හොඳට පෙරලන්න පුළුවන්. ආධ්‍යාත්මික ලෝකේ ජයගත්ත කෙනෙකුට ජයගන්න ඕන නම් බාහිර ලෝකේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ජයගන්න පුළුවන්. මොකද හේතුව එයා තුළ ඒ ශක්තිය අනිවාර්යෙන් ජනිත වෙනව නිරායාසයෙන්ම. කෙනෙකුට ආධ්‍යාත්මය ජයගත හැකි නම් ඔහුට ඒකාන්ත වශයෙන්ම ඉතාම සරලවම ජයගන්නට පුළුවන්. එච්චර අමාරුවක් නැතුව ජයගන්න පුළුවන් භෞතික ලෝකේ, බාහිර ලෝකේ, මිනිස් ලෝකේ, මනුස්ස ලෝකේ. එනිසා තමයි උජුපටිපන්න භාවයකුත් තියෙන්න ඕන, අනතිමානී භවකුත් තියෙන්න ඕන, සුවච බවක් තියෙන්න ඕන, උජූච බවක් තියෙන්න ඕන. මේ ඔක්කොම තියාගෙන තමයි ඒ සියලුම මාරයන්ට මුහුණ දෙන්න, මාර පරාජය සිද්ධ කරන්න. බුදුහාමුදුරුවෝ පින්නතුනේ සිහිය පවත්වන නයික් පෙනේ පුප්ප ගත්තා වගේ. සාමාන්‍යයෙන් පෙනේ පුප්පන් රකින්න අවස්ථාවල් තියෙනවා. දැන් ඔය සමහරලාට මිනිස්සු කියලා කියන්නේ, මේ මම දවසක දර්ශනයක දැක්කා මේ නාග මාණික්ක කියන එක පොළොවට දාලා ඒකේ ආලෝකයේ විහිදෙනවා, ඒක වටා ඉන්න නයික් කොළ දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. අන්න ඒකට තමයි කියන්නේ අර මණිකක් රකින්න නාරජ දෙකුසේ කියලා කියන්නේ. මණික රාත්‍රියේදී ඒක එළියට දාලා වමාරලා මොකද කරන්නේ? ඒක වටා ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒකට එන සතුන් හරි මොනවා හරි කකා ඉන්නවා. ඒක රැක ගන්නවා. ඒක ජීවිතේ. ඒක නැති වුණොත් මැරෙනවා. කොහොම මැරෙනා හා සමාන දෙයක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සිහිය පවත්වනවා ඔච්චරද නාගයෙක් වගේ. ඉතින් ඒක පිටිනුත් ඇවිල්ලා නාගයෙක් වෙලාගෙන මෙහෙම ඉන්න ඇති. ආධ්‍යාත්මය තුළ නාගේ සිටියා. ඒ කියන්නේ ඇයි නයෙක් වගේ ඉන්න නැතුව හාවෙක් වගේ ඉන්න තිබ්බරි? හාවෙක් වගේ හිටියනම් කණෙන් අල්ලන් ගිහලා මසර ගන්නවනේ. ඒ නිසා තමයි නයෙක් වගේ හිටියේ. ඒ කියන්නේ මාරයත් එක්ක සෙල්ලම් කරන්න ඉන්නේ. දැන් මේ ධර්මයේ කියන මේ එකේදී හරි මං හිටියොත් එයිම හාවෙක් වගේ මොකද වෙන්නේ? හාවෙක් වගේ ඉඳලා කියොරයි බණ කියන්නේ. හාවෙක් වගේ ඉඳන් බණ කියන්නේ බෑ. වෙනතුනේ සිංහෙක් වගේ ඉන්නවා. මාව හාවෙක් කරන්න හදන සමහර අය එකතු වෙලා ඒ මහාවෙක් වෙලා හරියන්නේ සිංහෙක් වෙන්න ඕන. ඒකට ඒක වැරදිද? බුදුහාමුදුරන් සිංහ රාජයාණන් වහන්සේ කියන්නේ ශාක්‍ය වංශයේ සිංහ රාජයාණන් වහන්සේ. ඒකවල ජාතිය කොටියෙත් ඉන්නේ සිංහයා ඒකනේ. සිංහයා ඉන්න විදිය හොඳ නෑ. ඉන්න තැන සහ වර්ණයයි හොඳ නැත්තේ එච්චරයි. නැත්නම් ඒකේ ගොඩක් අර්ථයක් තියෙනවා. දැන් අතර තියෙන එක හොඳට බලා ගන්න පුළුවන්. කඩුවක් අරගෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ රුධිරය තියෙන්නේ
එක තැනට වෙලා හිටගෙන ඉන්න. මොකද කඩුවක් උස්ස ගත්තට පස්සේ සිංහයාට කකුල් හතරක් නැන්නේ, තුනෙන් යන්න බෑනේ ඉස්සරහට. සිංහයා එක තැන ඉන්නේ. එක තැන ඉන්නේ යුද්ධෙත් එක්ක. ඉදහසට අපු දවස් ඉදනෝ යුද්ධෙත් එක්ක අරතව තියෙනවා. යුද්ධෙත් එක්ක ඉන්නේ. හැමදාම ලේ ගොඩේ ඉන්න වෙනවා. ඒ රටක තත්ත්වය ඉබේම කොඩියට ඇවිල්ලා. හිතන්න ඇතුව. ඕනම එක එහෙමයි. ඕනම තත්ත්වයක ඒ ලාංඡනයක ඒ දේක ඒක එනවා. දැන් කොහොමද ඇමරිකාවගේ පොඩි ඒක නිකන් මේ වර්ණ සංකේත ටිකක් දාලා තරු ටිකක් දාලා අසල් තියෙන අහස පොළව ජය ගන්න මිනිස්සු. සමහර රටවල් ටික වර්ණ ටිකක් විතරයි ඔහොම තියෙන්නේ. ඒකේ යෙදුම හරි වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ අපූර්වත්වය මේ වෙන්න මේ තියෙන ඉන්දියාවේ අශෝක ස්තම්භය. දැන් මේක මොකක්ද දෙන්නේ? සිංහ මුහුණු හතරක් සතර දිශාවට පේන. එනික එක්කෙනෙන් දාන දෙන්නේ. ඒක තමයි මොකද මේ මීමියට මේ හතරක් එකට මූට්ටු කරලා මේ දාන්න යුතුනේ. මේකෙන් අර්ථවත් කරනවා ගොඩක් දේවල්. සාමාන්‍යයෙන් තියෙන සතර දිශාවනේ, සතර දිශාවකට හතර දෙනෙක් හැරුණොත් ඒක මේ ඒ ටිකෙන් ඔක්කොම ටික පේනවා. ඔක්කොම ටික මේ කව වෙනවා ප්‍රදේශේ. එක පැත්තක් තමයි සර්වඥතා ඥානය. පැහැදිලිනේ? අනිත් එක හැම පැත්තටම තියෙන ආරක්ෂාව. මේවා පිටවල තියෙන බුදුරජාණන් වහන්සේ ඒ විශේෂ අනුශාසනාවල් කරපු පැවති ස්ථාන විපදුණු බුදුණු පෙරණුවම් පාපු විශේෂ ධර්ම දේශනා කර ස්ථානවල සඳහන් වෙලා ඔහොම පේනවා. දැන් අපි පින්නතුනේ ධර්මය අවබෝධ කරගන්න ඕන, ධර්මය රකින්න වැඩ කරන්න ඕන. දැන් මේ බෞද්ධයන් බෞද්ධයන් අතරම ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා අතරම පුංචි ව්‍යාකරණ දෝෂ අරක මේක බල බල ඉන්නවා අපි. අඬ තියෙන එක අඬ නැති එක බල බල ඉන්නවා. නමුත් මීට එහායින් විශාල සුනාමියක් එනවා, මුළු බුද්ධ ශාසනයම වහගෙන යනවා. තේරෙනා නේද? මේ රට තව අවුරුදු 2040 2050 විතර වෙනකොට මුළු සුනාමියක් වගේ මේ රට ගහගෙන යනවා. ඒක ගැන අවධානය යොමු කරන්න ඕන. සියලුම මහා සංඝරත්න එකතු වෙලා, සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව එකතු වෙලා, සියලුම සත්‍යවාදී ධර්මවාදී මිනිස්සු ලෝකයේ දැඩි මිත්‍යා බලවේග ත්‍රස්තවාද පාලනය කිරීමට කටයුතු කරන්න ඕන. එහෙම නැතුව මේ ඉන්න හාමුදුරුවෝ ටික කා කොටාගෙන මේ දාන වේලටයි ප්‍රත්‍යවලටයි අරකටයි මේකටයි දැන් පල්ලියක් ගැහුවට තරහ නැහැ, හාමුදුරුවෝ ගෙනි පන්සලක් හැදුවොත් තරහයි, දායකයොත් එහෙමයි. මේක පුදුම ඉලව්වක් වෙලා තියෙන මුන්ගේ මොලේ හොදලා හරිගස්සලා ගන්න ඕන. දැන් මම පොඩි පන්සලක් හදනවායි කියලා කිව්වහම මේ අපේ මේ බොහොම වටින හාමුදුරුවන්ගේ බණහන බොහොම ළඟ කෙනෙක් මේ කපාඩ කඩාගෙන පැන්න පන්සල් බේද බින්න වෙනවා තව තව පන්සල් හදනවා මේමයි කියලා බැන්නා. ඉතින් මං කෝ මේකයි මහත්වය මුළු ලෝකෙටම තියෙන එක පන්සලයි. ඒක බුදුහාමුදුරන්ගේ පන්සල. එහෙම හිතුවහම හරි නේද කියලා. ඒ නිසා මහා බුද්ධි ඌනතාවකේ මහා දෘෂ්ටි ඌනතාවකින් පෙළෙන පිරිසක් තමයි මේ බෞද්ධයෝ කියන්නේ. කොච්චර ඥානවන්තයෝ ඉන්නවද කියලා නම් මේ රටේ සමාජ මිනිස්සු සමහර මිනිස්සු කිව්වා යුද්ධේ නැති වුණාම කොහොමද හමුදා සෙබළුන්ට පඩි ගෙවන්නේ කියලා. ඔයගොල්ලන්ට රස්සාවෝ කියලා. එහෙම මිනිස්සු මේ සමාජය අතර හිටියේද නැද්ද? හිටියා. එවැනි මීහරක් ඉන්න රටකට බණ කියන එකේ මෝඩකම කාගේද තියෙන්නේ? බණ කියන එක කාගේ? මෙතනත් ඇති. හෙට පාන් 3:50ට දෙන්නම් කිව්වහම රැවටෙන මිනිස්සු මෙතන ඉන්නවා. හෙට මේ රටේ පැටව 105ක් වැඩි කරන්නම් කියලා කිව්වහම ඒක බාර ගන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ විදිහට ගණන් හදන්න තේරෙන්නේ නැහැ. මේ ලෝකේ තේරුම් ගන්න දන්නේ නැහැ. දැන් මට පුළුවන් මම ලබන පාර මට ජනාධිපතිකම දෙනවනම් මම හැම කෙනාගේම වැටුප 110ක් කරනවා. කොහොමද කරන්නේ? ඔව් සල්ලි අච්චු ගහලා 110 කොලාච්චු ගහලා 110 10 10 දීලා යනවා. හරිනේ? ඊට පස්සේ අර වියට්නාම් වල වගේ පාංගෙඩියක් ගේන්න 100ක් අරන් යන්න ඕන. මොකද ඩොලර් එකට ගන්නනේ කම්මේ. මේක මුදල පල්ලෙහා බහිනවා, අගේ පල්ලෙහා බහිනවා. ඊට ලස්සයක් කරන් යන්න ඕන පාංගෙඩියක් ගේන්න. දැන් මම වියට්නාම් වල ගියාම මම පුදු වෙලා බලාගෙන ඉන්න කැම්ප් එකට කීයද? බත් පාර්සලයක් 275,000යි. සෑන්විචස් එකක් කීයද? 65,000යි. ඉතින් ගෙවපන්කෝ. ඒ රටේ මිනිස්සු ඒ ක්‍රමවේය තුල ඒ රටේ මිනිස්සු මෝඩය දිගටම ඇන්දුවා. මෙහෙම මෙහෙම අඳගෙන 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 ගියා. ඒ කියන්නේ ඒ රටේ ක්‍රමවේදයක් තියෙනවා හැම වසරකම 10,000කින් පඩි වැඩි කරනවා කියලා. ඒ රටේ ඉන්න මෝඩයන්ට තේරෙන්නේ නැහැ පඩි වැඩි වුණාට වැඩක් නැහැ මෙහෙන් නගින හරෙන් 10 ආයි පල්ලයට බහිනවා කියලා. ඩොලරයකට වැඩි ගාණක් යනවා කියලා දන්න. ඊට පස්සේ ආනයන අපනයනේ එහෙම කෙනාගේම ගාස්තු එකට වැඩි වුණාම අර වගේ ගාන වැඩි වෙනවා බඩු වැඩි වෙනවා ගාන වැඩි වෙනවා බඩු වෙනවා. ඉතින් ඔය ක්‍රමේවත් දන්නේ නැති මිනිස්සු කොහොමද මේ ලෝකේ දෙයක් තේරුම් ගන්නේ? ඕකවත් තේරුම් ගන්න නැති බැරි නෝනක් නැති මිනිස්සුන්ට මොකද මේ බණ ටික කියන්නේ? ගොඩාක් ස්වාමීන් වහන්සේලා උතුම් වූ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගත්ත හොඳ ස්වාමීන් වහන්සේලා ඉන්නෝ උන්වහන්සේලා නිහඬ වුණා පාඩු හිටියා. උන්වහන්සේලා දැන් බණ කියන්නේ පැත්තකට වෙලා ඉන්නවා ප්‍රයෝජන ගන්න. එකක් හේතුව මේ මිනිස්සුන්ගේ තියෙන මේක තේරුම් ගන්න බැරි කම. දහමට හිත පුදලා ජීවිතේ තේරුම් ගන්න මහන්සි වෙන්නේ නැති මිනිස් සංඛ්‍යාවක් ඉදි කොහොමද ජීවිතේ දත් දකින්නේ? ඉතින් හැම දිනාටම උතුම් වූ ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි.